समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमोक्खदं समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमोक्खदं ධම්මසවන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් පන්දනං චපලං චිත්තං දුරක්ඛං දුන්නිවාරයං උජුං කරෝති මේධාවී උසුකාරෝව තේජනං සද්ධාවන්ත පින්වතුනි, හැම දිනම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. අද ධර්ම දේශනාවෙහි දායකත්වය දරන්නේ ශ්‍රීමති ඇල්ලේ පොළ තරිඳු සහ දිනිඳු ආදරණීය පුතණුවර සහ උපේන්ද්‍ර ඇල්ලේ පොළ සහෝදරයා විසින්. මීට මාස 7කට පෙර පරලෝසපත් විශ්වබන්දු ඇල්ලේපොළ මැතිතුමන්ගේ මාර්තු මස පළවෙනි දිනට ඉදෙන 70 වැනි ජන්මදිනය නිමිති කොටගෙන එතුමන්ට පුණ්‍යානුමෝදනා කිරීමත්, ඒ වගේම ආදරණීය මෑණියන් වන රූපා ඇල්ලේපොළ මාතාව ඇතුළු පවුලේ මිය පරලෝගිය සියලු ඥාතීන් සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කිරීම කියන මේ කාරණා මූලික කොටගෙන අද ධර්මදේශනාවෙහි දායකත්වයේ දරනවා. අද දවසේ ධර්මදේශනාව සඳහා ඒ පින්වතුන් විසින් අපට ආරාධනා කරන්නට යෙදුනේ චිත්ත පීඩාවන්ට මුහුණ දුන් පසු සිත එකඟ කරගන්නේ කොහොමද කියන කාරණේ පැහැදිලි කරමින් අද ධර්මදේශනාව සිදු කර දෙන හැටියට. ඒ සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ ධම්මපදයේ චිත්ත වග්ගයේහි සඳහන් වෙන ගාථාවක්. මේ සිතෙහි ස්වභාවය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද ගාථා ධර්මයක්. තථාගතයන් වහන්සේ එහිදී පැහැදිලි කරන්නේ පන්දනං චපලං චිත්තං දුරක්ඛං දුන්නිවාරයං උජුං කරෝති මේධාවි උසුකාරෝ තේජ. පන්දනං කියලා කියන්නේ නිතර සැලෙනවා. හරියට දියෙන් ගොඩට දාපු මාළුවෙක් වගේ නිරන්තරයෙන් සැලෙන ගතිය තමයි පන්දන කියලා කියන්නේ. චපල කියලා කියන්නේ එක අරමුණක එක අදිෂ්ඨානයක පිහිටා සිටින්නට බැරිකම. ඒ කියන්නේ එක් අරමුණක ටික වෙලාවක් සිත පවත්වන්නට උත්සාහ කරනකොට තවත් දේවල් සිහි වෙනවා. තවත් දේවල් සිහි වෙනවා. එක විදිහකට කටයුතු කරන්නට හිතනකොට නෑ මේක මෙහෙමත් කරන්න ඕන මෙහෙමත් කරන්න ඕන කියලා අපිට හැඟීම් ඇති වෙනවා. මේ විදිහට එක අරමුණක එක ඉලක්කයක එක අදිෂ්ඨානයක පවත්විය නොහැකි විදිහේ විවිධ අරමුණු වලට යන ස්වභාවය වහා වෙනස් වෙන ගතිය තමයි චපල කියලා කියන්නේ. චපල බව. එතකොට සැලෙන ගතිය, චපල ගතිය මේ සිතෙහි ස්වභාවයන්. දුරක්ඛං දුන්නිවාරයන්. ඒ ස්වභාවයන් වළක්වන්නට, ඒන් සිත රකින්නට එතරම් පහසු නැහැ. නමුත් නුවණැති තැනැත්තා උත්සාහයෙන්, වීරයෙන් සිත පුහුණු කිරීම තුළින් ඒ දුෂ්කර වූ කාර්ය සිද්ධ කරනවා. හරියට උසුකාරෝව තේජන හීවඩුවෙක්, එහෙම නැත්නම් ඊතල හදන කෙනෙක් ලීයක් අරගෙන ඒ ලීයේ තියෙන ඇද පළුදු සියල්ලක්ම රැහැලා ඉවත් කරලා ඒක හරියටම ඍජු කරලා ඉලක්කයේ වෙත විදින්නට සුදුසු විදිහට ඒ හීය සකසන්නාසේ උජුම් කරෝති මේ ධාවේ. මේ දුෂ්කර වූ එක අරමුණක පවත්වන්නට අමාරු නිතර සැලෙන චපල වූ සිත නුවණැති තැනැත්තා ඍජු කරලා අවශ්‍ය අරමුණෙහි පිහිටවා ගන්නට, ඒකාග්‍ර කරගන්නට පුහුණු කරනවා. හරියට අර හීවඩුවා ඊතලයේ මනවින් සකසලා අදාළ ඉලක්කයට යොමු කරන්නාසේ. ඒ කියන්නේ ඊතලයේ පොඩි හරි ඇදයක් තිබුණොත්, පළුද්දක් තිබුණොත්, වෙනසක් තිබුණොත්, අසමතුලිත බවක් තිබුණොත් අපි ඉලක්ක කරන ඉලක්කයට නෙමෙයි, ඒක වෙනත් වැරදි ඉලක්කයකට තමයි යන්නේ. එහෙම නොවි නිවැරදි ඉලක්කයේ වෙත ඊතලය යොමු කරන්නට නම් එහි සමබරභාවය, ඒ වගේම ඍජුභාවය නිවැරදිව තියෙන්නට ඕනේ. එතකොට හීවඩුවෙක් දක්ෂ වෙන්නට ඕන ඒ මට්ටමට ඊතලය හදා. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන සැලෙන එක අරමුණක පවත්වන්නට දුෂ්කර වූ මේ සිත රැකීම, පුහුණු කිරීම එතරම් පහසු කාර්යක් නෙමෙයි. නමුත් ඥානවන්ත තැනැත්තා උත්සාහයෙන්, වීරයෙන් ඒ කටයුත්ත කරනවා. අර හීවඩුව ඊතලය සකස් කරන්නා වගේ. එතකොට දැන් අද අපට ආරාධනා කරන ලද මාතෘකාව උනේ චිත්ත පීඩා ඇති වුනහම ඒයින් සිත නිදහස් කරගෙන කොහොමද සිත ඒකාග්‍ර කරගන්නේ. එතකොට අපි කාටත් ජීවිතයේ අත්දැකීම් තියෙනවා, අපේ මනසට පීඩාවක් ඇති වුනහම ඒකෙන් සිත අයින් කරගන්න, මුදව ගන්න අපට කොච්චර ඕනකම තිබුණත් ඒකම මතක් වෙනවා, ඒකම සිහි වෙනවා, ඒකෙම පැටලෙනවා. වෙනත් අරමුණක් ගැන සිතන්නට උත්සාහ කළත්, වෙනත් කටයුත්තක් කරන්න උත්සාහ කළත්, යහපත් අරමුණක සිත එකඟ කරගන්න වෑයම් කළත් අර සිතට පීඩා ඇති කරන කාරණය නැවත නැවත මතුවෙන ගතියක් අපට දැනෙනවා. එතකොට අපට හිතෙන්නේ මේක කොච්චර අමතක කරන්න හැදුවත් අපට අමතක කරන්න බැහැනේ කියලා තමයි හිතෙන්නේ. නමුත් ඇත්තටම පින්නතුනේ ඒ අමතක කරන්නට බැරි බව, එහෙම නැත්නම් ඒ දුෂ්කරතාවය මතුවෙන්නේ ඒ අරමුණෙහි තියෙන ප්‍රබලත්වයක් නිසා නෙමෙයි, ඒ අරමුණට අපි ප්‍රබලත්වයක් ආරෝපණය කරලා තියෙන නිසා, සහ අපේ සිත අපට අවශ්‍ය ඉලක්කයෙහි පවත්වන්නට ඍජු කරලා පුහුණු කරලා නැතිකම නිසා තමයි අපේ මනස ඒ විදිහට සැලෙන්නේ. දැන් පින්නතුන් කවුරුත් අහලා තියෙනවා බුදුදහමට අනුව හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා සෑම නාම රූප ධර්මයක්ම වහා බිඳී යනවා. ඒ කියන්නේ අපේ සිත වේගවත්ව ක්‍රියාත්මක වෙන ශක්තියක්. එතකොට එක් සිතක් ඇති වෙලා ඒ සිත වහා බිඳී යනවා. තවත් සිතක් ඇති වෙනවා, ඒ සිතත් වහා බිඳී යනවා. එතකොට ඒ නිසා තමයි අර සිතේ ස්පන්දනය වෙන, එහෙම නැත්නම් සැලෙන ගතිය, චපල ගතිය වඩාම ප්‍රකටව ක්‍රියාත්මක වෙන්නේ. එතකොට දැන් අපිට යම්කිසි චිත්ත පීඩාවක් ඇති වුනහම ඒකෙන් සිත මුදව ගන්න බෑ, ඒක නැවත නැවත මතුවෙනවා. ඒ සිත් ඇවුල බොහෝ වේලාවක් පවතිනවා වගේ දැනෙන්නේ. ඇත්තට මෙතන සිද්ධ වෙන්නේ මොකක්ද? අර චිත්ත පීඩාව ඇති වෙන්න ඇති කරමින් මතුණු එක් සිතක් වහා බිඳී යනවා. බිඳී ගියාම ඒක ඉවරයි. ආයේ කිසිවක් එතන ඉතිරි නැහැ. නමුත් ආයෙත් ඒ අරමුණම අරමුණු කරනවා අපේ ඕනකම නිසා. අපි ඒකේ තරම්ම දැඩිව අල්ලගෙන, දැඩිව උපාදාන කරගෙන. එතකොට දැන් අකමැති දෙයක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒ අකමැති බවින් යුක්තව අපි ඒක උපාදාන කරගෙන. දැන් තණ්හාවෙන් දේවල් උපාදාන කරගන්නවා කියන එක අපිට යම් ප්‍රමාණයකට පැහැදිලි වෙනවා. හැබැයි අකමැති දේවල් කොහොමද උපාදාන කරගන්නේ? ඒ අකමැති බවින් උපාදාන කරගන්නවා කියලා කියන්නේ එතන තණ්හාව නිසාම තමයි ඒ අර්බුදය ඇති වෙන්නේ. ඒ කියන්නේ දැන් අපි යමකට කැමති වෙනවා නම් ඒ කැමති දේ නැවත නැවත අපිට මතක් වෙනවා කියන එක, සිහි වෙනවා කියන එක, තණ්හා පච්චය උපාදානං කියන මේ කාරණය සාමාන්‍ය සිහි බුද්ධියක් තියෙන කෙනෙකුට වටහා ගන්න පුළුවන්. හැබැයි අපි දෙයකට අකමැති නම් ඒක මොකටද අපට නැවත නැවත සිහි වෙන්නේ? අකමැති නම් ඒක අමතක කරන්න පුළුවන්. ඒ අකමැති කියලා හදාගන්න සංකල්පය තුලිනුත් අපි කරගන්නේ දැඩිවල්ලා ගැනීම. එතකොට ඇලෙනවා කියන්නේත් ගැටෙනවා කියන්නේත් සැබවින්ම දැඩි ග්‍රහණය. එතකොට ඒ දැඩි ග්‍රහණය නිසා තමයි අකමැති වෙච්ච දේ අච්චරවත් පහසු නෑ අපට අමතක කරන්න. ඒ නිසා අපි තේරුම් ගන්නට ඕන තණ්හාවෙන් වෙන්නේත් උපාදානයක්, ගැටීමෙන් වෙන්නේත් උපාදානයක්. ඇයි ඒ ගැටීම නිර්මාණය වෙන්නේ තණ්හාව නිසා. ඒ කියන්නේ දැන් අපි යමක් ප්‍රතික්ෂේප කරන්නේ, අපි දෙයකට අකමැති වෙන්නේ ඊට වඩා වෙනස් දෙයක් අපි කැමති වෙන නිසා. එතකොට වෙනස් දෙයක් කැමති වෙන්නේ නැතිනම් ඒක තිබුණත් එකයි මේක තිබුණත් එකයි අපිට අමුත්තක් නැහැ. එතකොට නෑ මේක සුදුසු නැහැ, මේක නොවිය යුතුයි කියලා අපි හිතන්නේ. එහෙමනම් විය යුතුයි කියලා අපි අදහස් කරලා තියෙන වෙනත් යමක් තියෙනවා, බලාපොරොත්තු වෙන යමක් තියෙනවා, අපේක්ෂා කරන යමක් තියෙනවා, අපි හදාගත්තු යම්කිසි අච්චුවක්, යම් රාමුවක්, හොඳයි කියන යම්කිසි නිශ්චිත තත්ත්වයක් අපි බලාපොරොත්තු වෙනවා. එතකොට ඒ බලාපොරොත්තුව නිසා තමයි ඒට ප්‍රතිවිරුද්ධ දේවල් එක්කලා අපේ මනස ගැටෙන්නේ. එතකොට ඇත්තටම ඒ ගැටීම නිර්මාණය වෙන්නේ ඇලීම නිසා, තණ්හාව නිසා, බලාපොරොත්තුව නිසා. එතකොට තණ්හාව නිසා අපි දේවල් දැඩිව ග්‍රහණය කරගන්නවා වගේම අර අකමැත්තෙනොත් අපිට නොදැනුවත්වම අපි දේවල් ග්‍රහණය කරගන්නවා. එතකොට සමහර වෙලාවට ඒ සිද්ධ වෙච්ච සිදුවීම බොහොම සරල දෙයක්, පොඩි දෙයක් වෙන්නට පුළුවන්. ඒ පොඩි දෙයක් වුණාට අපට ඒක සිතින් අතහැර ගන්න බැරි තරම් බරපතල කාරණයක් වෙන්නේ අපි ඒකට දෙන අගයත් එක්කලා. අපි සමහරලාට පුංචි දේවල් වලට ලොකු අගයක් දෙනවා. ඒ ලොකු අගයක් දීපු ගමන් ඒක මහ බරපතල දෙයක් බවට පත් වෙනවා, මහ බරසාර දෙයක් බවට පත් වෙනවා. ඒක අපේ මනසේ ලොකු ඉඩක් ගන්නවා. එතකොට අපිට පහසු නෑ ඒක සැහැල්ලුවෙන් අතහරින්නට. ඒ කියන්නේ පිනතුමි, දැන් අපි හිතමුකෝ යම් කෙනෙක් මොකක් හරි අපිට කියපු දෙයක්, ඒ කිව්ව දේ පිළිබඳව අපිට ඒක ඉතාම සරල දෙයක් හැටියට ඒ පිළිබඳව හිතලා සැහැල්ලුවෙන් අතහරින්නත් පුළුවන්. දැන් මේ මනුස්සයා මෙහෙම කිව්වා. එතකොට එයා දැන් මගේ ගැන වැරදි විදිහටයි වටහාගෙන තියෙන්නේ. එතකොට දැන් මම මෙච්චර හොඳ අදහසින් මේක කළා වුණත් ඒ මනුස්සයා මගේ ගැන වැරදි විදිහට දැන් එයා මේක අහවලුන් එක්කලත් කියයි. එතකොට බරපතල ප්‍රශ්නයක් වෙනවා. දැන් මෙහෙම දිගින් දිගට හිතලා අර මනුස්සයා කිව්ව වචනේ පිළිබඳව අපට ලොකු ඇගීමක් කියලා කියන්නේ හොඳයි කියන එක විතරක් නෙමෙයි පින්නතුනි, අගේනවා කියන්නේ හොඳයි කියන්නේත් ඇගීමක්, නරකයි කියන්නේත් ඇගීමක්, ඒක එහෙම වුණොත් මෙච්චර අනතුරක් වෙනවා කියලා බියපත් වෙනවා කියන්නේත් ඇගීමක්, ඒ වගේම සැක කරනවා කියන්නේත් ඇගීමක්. මේ විවිධ මනෝභාවයන්ගෙන් අපි අරමුණු වලට ලොකු අගයක් දෙනවා. ඇලීමෙන්, ගැටීමෙන්, සැකකිරීමෙන්, මුලාවීමෙන්, බියපත් වීමෙන්, තැති ගැනීමෙන්, මේ විවිධ ක්‍රමවලින්. එතකොට ඒ හැම එකකටම ලෝභ, ద్వේෂ්, මෝහ කියන මූලික අකුසල මූලයන් පදනම් වෙනවා. එතකොට ඒ අකුසල මූලයන් පාදක කොටගෙන අර කවර හෝ මනෝභාවයකින් අපි ලොකු වටිනාකමක් දෙනවා. හොඳයි කියනවා වගේම නරකයි කියන්නේත් ඇගීම. මේක සිද්ධ වුණොත් නම් මේ වගේ බරපතල හානියක් වෙනවා කියලා තැති ගන්නවා කියන්නේත් ලොකු ඇගීම. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු ගාක් දෙනකොට සිද්ධ වෙන දෙයක් තමයි දැන් ඔන්න බුද්ධ පූජාව තියන්න ගිලම්පස ටික, දානෙ ටික සකස් කරගෙන, මල් ටික සකස් කරගෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ ළඟට යනකොට සමහරලාට සිතේ තියෙන වික්ෂිප්ත බව නිසා, එක අරමුණක නොපිහිටන බව නිසා, සැලෙන ගතිය නිසා වෙන මොකක් හරි නිකන් වැඩකට නැති දෙයක්, අසභ්‍ය දෙයක් සිහිපත් වෙනවා. ඔන්න සිහිපත් වෙච්ච ගමන් අපේ මනස කලබල වෙන, අපි අර කුසලයට කැමති නිසා, අකුසලයට බය නිසා, පාපයෙන් සිත මුදවා ගන්න ඕන කියලා හිතන නිසා බොහොම සද්ධාවෙන් සංවේදීව අපි කල්පනා කරන කෙනෙක් නම් අපේ සිතට එකපාරටම ලොකු කම්පනයක් ඇති වෙනවා. දැන් මම මේ බුද්ධ පූජාව තියන්න යනකොට මම මේ වැරදි දෙයක් නේද හිතුවේ? ඒතර බුදුහාමුදුරුවෝ ගැන නේද මට මේ අසභ්‍ය දේ සිහිපත් වුනේ? දැන් ඒක හොඳ නැහැ නේද? ඒකෙන් වරද්දක් නේද සිද්ධ වුනේ? දැන් මෙහෙම අපි අර මේ සිතේ සැලෙන ගතිය නිසා, සිතේ වික්ෂිප්ත බව නිසා, එක අරමුණක නොපිහිටන නිසා අර එක එක විකාර රූපී දේවල් මනසට එනවා. ඒවා අපි මේ බුදුහාමුදුරන්ට නිග්‍රහ කරන්න හිතුවා නෙමෙයි. එතකොට බුදුහාමුදුරන් නිග්‍රහ කිරීමේ කිසිම ඕනෑකමක් අපිට නැහැ. ඒක පැහැදිලිව අපි දන්නවා. හැබැයි අර වික්ෂිප්ත බව තුළින් ඇතිවෙච්ච අර පොඩි මනෝභාවය ගැන අපි ගොඩාක් තැතිගෙන බියපත් වෙලා කලබල වෙලා දැන් ඒකට ලොකු අගයක් ආරෝපණය කරනවා. මේකෙන් මෙහෙම වෙනවා, මෙහෙම වෙනවා. දැන් වරදක් වුණේ, පාපයක් වුණේ, අකුසලයක්. දැන් මේකට දැන් මේ ලොකු අගයක් කාවද්දන්න නැවත නැවතරක මතක් වෙන්න ගන්න. නැවත නැවත සිහි වෙන්න ගන්න. දැන් පුංචි දරුව සම්බන්ධව බලන්නකො පොඩි දරුවෙක් මොනව හරි අසභ්‍ය වචනයක් කිව්වොත් එහෙම අපි ඒකට හා ඇයි එහෙම කිව්වේ කියලා තරවටු කරන්න, කෑ ගහන්න, බනින්න ගියොත් එහෙම ආයෙම මෙහෙම කියන්න එපා කියලා දැඩි නීති දාන්න ගියොත් එහෙම පොඩි එකා ඒකම නැවත නැවත කියන්න පටන් ගන්නවා. මොකද එයාට එතකොට තේරෙනවා දැන් මේකෙන් ලොකු අවධානයක් ගන්න පුළුවන් අනිත් අයගේ. එතකොට එයා නැවත නැවත අනිත් අයගේ අවධානය ගැනීම සඳහා ඒ වචනෙම පාවිච්චි කරන්න ගන්නවා. අන්න ඒ වගේ තමයි අපේ මනසත් අපි අර වැඩකට නැති මනසේ වික්ෂිප්ත බව නිසා, මනසේ චපල බව නිසා, මනසේ සැලෙන ගතිය නිසා ඇතිවෙන දුර්වල අරමුණකට අපෝ මේක බරපතල කාරණයක්. ඊට පස්සේ නම් මේක කොහොමවත් සිහි වෙන්න ඉඩ තියන්න හොඳ නැහැ. මේක සිහි වුණොත් නම් ඒක මහා අකුසලයක් වෙනවා, අපාගත වෙන ප්‍රශ්නයක් වෙනවා. බුදුහාමුදුරුවෝ ගැන නේද මට එහෙම හිතුනේ කියලා. මෙහෙම දැන් ලොකු අගයක් අපි ඒකට කාවද්දනවා. ඒ අගය කාවද්දපු ගමන් එතන ඉඳලා අපිට ඒක නැවත නැවත මතක් වෙන්න ගන්නවා. ඊළඟ දවසෙත් බුද්ධ පූජාව තියන්න යනකොට අරකම මතක් වෙනවා. ඊළඟ දවසෙත් මතක් වෙනවා. ඊට පස්සේ ඒක මතක් වෙන වාර ගන්න වැඩි වෙනවා. ඊට පස්සේ බුද්ධ පූජාව තියන්න ඕන කියලා හිතනකොටම මතක් වෙනවා. ඊට පස්සේ බුදුහාමුදුරුව සිහි කරනකොටම අර අසභ්‍ය කාරණේ සිහිපත් වෙනවා. මෙහෙම අන්තිමට එකෙන් ගැලවෙන්න බැරි ප්‍රශ්නයක් බවට පත් වෙනවා. දැන් එතකොට මොකක්ද මේ සිද්ධ වුනේ? උපාදානය, දැඩිවල්ලා ගැනීම. ඇයිද අපි ඒක උපාදාන කරගත්තේ? ඒකට ලොකු වගයක් කාවද්දපු නිසා. මෙන්න මේ වගේ මේ චිත්ත පීඩා කියන ඒවා අපට ඇත්තටම අපි ඒවට කැමති නැහැ. ඒක අයින් කරන්න යෝන අපට, ඒක අමතක කරන්න යෝන. නමුත් අමතක කරන්න ඕන වුණාට ඒක අමතක කරගන්න බැරුව නැවත නැවත ඒක සිහිපත් වෙන්නේ. සිත එකඟ කරගන්න බෑ, වෙන අවශ්‍ය දෙයකට අවධානය යොමු කරන්න බෑ, හිත සැහැල්ලු කරගන්න බෑ. ඒ මට්ටමට ඒක බරපතල කාරණයක් වෙන්නේ ඒ සිත් ඇවුලට අදාළ සිදුවීමේ වැදගත්කම නිසා නෙමෙයි, ඒ සිදුවීමට අපි ලොකු අගයක් ආරෝපණය කරලා තියෙනවා. දැන් කෙනෙක් මිය ගිය නිසා නම් අපට ඒ චිත්ත පීඩාව ඇති උනේ. ඒ මිය යාම කියන එක ඉතින් මේ ස්වභාවික සිද්ධියක්. ඒක කාටත් වෙනවා, ඥාතියටත් වෙනවා, අපටත් වෙනවා. අනන්ත සසරෙත් ඕක සිද්ධ වුණා. ඒක දැන් අරුම පුදුම දෙයක් නෙමෙයි, අපි දන්න දෙයක් මේ සිදු උනේ. දැන් ඉතින් අපි ඕක ගැන හිතනවා, මේ මෙච්චර හොඳට හිටපු මිනිස්සයනේ තව කාලයක් ඉන්න තිබුණානේ, අපරාදනේ, ඒ වගේ මේ අසනීප වෙච්ච වෙලාව අපිට බැරි වුණානේ මේ ටිකක් හොයලා බලන්න, මීට වැඩි එහෙම හොයලා බලුවා නම් මේ ප්‍රශ්නේ වෙන්නේ නැහැනේ. අසවල් රෝහලට ගෙනිච්චානම් මේ වෛද්‍යවරයාට පෙන්වනවා අපෝ අපි එක ගැන සැලකිලිමත් වුණේ නැහැ. දැන් ඔහු මිය ගිය නිසා මෙච්චර පාඩුවක් වුණානේ, අලාභයක් වුණානේ, මට බැරි වුණානේ ඔහුට අවශ්‍ය තරම් සලකන්. දැන් මෙහෙම එක එක කතන්දර මවමව හිත හිත දැන් අර සිද්ධ වෙච්ච මරණයට අපි නොයෙක් කාරණා ආරෝපණය කරමින් ඒකට අපි ලොකු අගයක් ආරෝපණය කරනවා. ඒ කියන්නේ එසේ සිදු වෙච්ච එක සුදුසු නැහැ කියන මන්ට. ඒක නොවී තිබුණා නම් තමයි හොඳ. දැන් මේ ඒක දැන් සිද්ධ වෙලා ඉවරයි. දැන් ඒක නොවුණා නම් හොඳයි කියන තැනට අපි දැන් ගොඩාක් දේවල් එකතු කරනවා. දැන් අපි එහෙම එකතු කරයි කියලා අර මැරිච්ච මිනිස්සයා ආපහු නැගිටලා එන්නේ නැහැනේ. ඒකත් අපි හොඳටම දන්නවනේ. දැන් මේ මොකද්ද කරගන්නේ? අර මානසින් දේවල් ආරෝපණය කරලා ඒකේ බර වැඩි කරනවා. ඒකේ ධාරිතාව එහෙම නැත්නම් ඒකේ ස්කන්ධය වැඩි කරගන්නවා. එතකොට මොකද වෙන්නේ? අපේ මනසේ බරපතලම අරමුණක් බවට පත් වෙනවා ඒ අරමුණ. ඊට පස්සේ අනිත් පොඩි පොඩි අරමුණු නෙමෙයි, මේ ලොකු අරමුණ තමයි අපේ මනසට බහුලව මතුවෙන්න ගන්න. එතකොට අපිට ඒක අමතක කරන්නම බෑ. ඒකම මතක් වෙන්න ගන්න. එතකොට සිත එකඟ වෙන්නේ, ඒ නිසාම සිත සැලෙන්න ගන්න. මෙන්න මේ විදිහට පින්නතුනි අපි හැමදේම අපේ මනසින් අතහැර ගන්නට බැරි මට්ටමට, බැහැර කරන්නට බැරි මට්ටමට අපි දේවල් ලොකු කරගන්නේ ඒවට දෙන අගයත් එක්කලා. ඉතින් ඒ කාරණේ අපි මූලික වශයෙන්ම තේරුම් ගන්නට ඕන. යමක් අපට අමතක කරන්න ඕන නම්, යමක් බැහැර කරන්න ඕන නම්, ඒකට දීලා තියෙන අගය පුළුවන් තරම් අඩු කරන්නට ඕන. එහෙම නැත්නම් මුල ඉඳලම අපි උත්සාහ කරන්න ඕනේ ඒකට ලොකු අගයක් නොදී ඉන්නට. ඉතින් ඒ පිළිබඳව අපිට යම්කිසි ප්‍රඥාවක් තිබුණොත් තමයි අපිට බොහෝ දේවල් සැහැල්ලුවෙන් අතහැර දමන්නට පුළුවන් වෙන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපේ සිතට පීඩා එන ප්‍රධාන කාරණා තුනක් තියෙනවා. දැන් දුක්ඛ සත්‍ය පිළිබඳව පැහැදිලි කරනකොට තථාගතයන් වහන්සේ දේශනා කරනවා පීයේහි විපයෝගෝ දුක්ඛෝ අපීයේහි සම්පයෝගෝ දුක්ඛෝ යම්පිච්ඡං නලබති තම්පි දුක්ඛ. දැන් මේ තමයි මනසට පීඩා ඇති වෙන ප්‍රධාන කාරණා තුන. මොනවද? පීයේහි විපයෝග ප්‍රිය අරමුණු වලින් ගිලිහෙන්නට වීම. ඒ කියන්නේ ප්‍රිය අරමුණු අහිමි වීම. දැන් මෙතන පීයේහි විපයෝග කියවම හුඟක් දෙනා හිතන්නේ මේ ප්‍රිය පුද්ගලයන්ගෙන් ඈත් වීම කියන එක විතරයි. පුද්ගලයෝ විතරක් නෙමෙයි. අපි ඇසින් දකින්නට කැමති අරමුණු අපට අහිමි වීම පීඩාවක්. කනෙන් අහන්නට කැමති ශබ්ද අපට නැතිවීම පීඩාවක්. දිවෙන් විඳින්නට කැමති රස අපට අහිමි වීම පීඩාවක්. නාසයෙන් ආග්‍රහණය කරන්නට යමක් කැමති වෙනවා නම් ඒක නැතිවීම මහ පීඩාවක්. ඒ වගේම කයෙන් යමක් ස්පර්ශ කරන්නට කැමති වෙනවා නම් ඒව නැතිවීම පීඩාවක්. සිතින් යමක් ගැන හිත හිතා ඉන්නට කැමති නම් ඒව අහිමි වීම මහ පීඩාවක්. මේ විදිහට පියේහි විප්පයෝගෝ දුක්ඛෝ කියලා කියන්නේ අපි ප්‍රිය වෙන අරමුණ පුද්ගලයෙක් වෙන්නට පුළුවන්, සතෙක් වෙන්නට පුළුවන්, ද්‍රව්‍යයක් වෙන්නට පුළුවන්, සිදුවීමක් වෙන්නට පුළුවන්, මනෝභාවයක් වෙන්නට පුළුවන්, යම්කිසි අවස්ථාවක් වෙන්න පුළුවන්, තත්වයක් වෙන්නට පුළුවන්, ඒ ඕනෑම දෙයක් වෙන්නට පුළුවන්. ඒ කවර හෝ අරමුණක් අපි කැමති වෙනවා නම් ඒ කැමති වෙන දේ අහිමි වීම මහ දුකක්. දැන් ඇයි ඒක දුකක් වෙන්නේ? අපි ඒකට කැමති වෙච්ච නිසා. අපි ඒකට ප්‍රිය වෙච්ච නිසා. එතකොට එහෙමනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපට චිත්ත පීඩා ඇති වෙන්නට ප්‍රධාන හේතුවක් තමයි යම් යම් දේවල් වලට ප්‍රිය වීම, ඇලීම, බැඳීම හෙවත් තෘෂ්ණාව. ඒ තෘෂ්ණාව නිසා තමයි, ඒ ප්‍රියභාවය නිසා තමයි අපට අපි කැමති දේවල් නැතිවීම මහ පීඩාවක්. එතකොට ඒව අහිමි වීමේ ප්‍රශ්නයක් නෙමෙයි එතන ඇති වෙන්නේ. ඒව අහිමි වුණා කියලා අපිට බරපතල පාඩුවක් නොවෙන්නත් පුළුවන්. ඒක බොහොම සාමාන්‍ය සුළු දෙයක් වෙන්න පුළුවන්. හැබැයි අපි දැන් ඒකට අර තෘෂ්ණාවෙන් ලොකු අගයක් ආරෝපණය කරලා තියෙනවා. ඒක තියෙන්නම ඕන දෙයක්. ඒක මට ඕනමයි. ඒක අවශ්‍යමයි. මේක නැති වුණොත් නම් බරපතල ප්‍රශ්නයක්. එහෙම අපි හිතනවා. ඒ හිතන නිසා දැන් අපිට එකෙන් ගැලවෙන්නම බැරි වෙලා තියෙනවා. අර එක කතාවක කියවෙනවා පින්නතුනේ, එක් මිනිස්සෙක් තමන්ගේ බිරිඳට බොහෝම ආදරෙන් සෙනෙහසින් හිටියා. ඒ බිරිඳ බොහොම රූප සම්පන්නයි. සැමියා ඇච්චර රූපවන්ත කෙනෙක් නෙමේ, ටිකක් වයසිනුත් වැඩි. දැන් මේ බිරිඳට බොහෝම ඇල්මෙන් ඉන්නකොට බිරිඳ කියනවා, දැන් ඉදිරියේ එනවා නැකත් ක්‍රීඩාව. ඒ කියන්නේ අලුත් අවුරුදු උත්සවේනෝ. මම නම් අලුත් අවුරුදු උත්සවයට යන්නේ නැහැ. මට රතු රෙද්දක් ඇඳගෙන, රතු රෙද්දක් පෙරවගෙන අපි දෙන්න අතින් අත අල්ලගෙන යන්න තියනවා නම් මං එනවා, නැත්තම් මං එන්නේ නැහැ. දැන් අද කාලේ හැටියට ගන්නවා නම් භාර්යාවක් විසින් යෝජනා කරන්න පුළුවන්, මෙන්න මේ ඇඳුම මට අරන් දුන්නොත්, මේ ආභරණ අරන් දුන්නොත් මම යන්න එනවා, නැත්තම් මං එන්නේ නැහැ මගුල් ගෙදරට යන්න. ওই උත්සවයට යන්න නැත්තම් මං එන්නේ නැහැ. දැන් එතකොට සැමියාට ඕන කොහොම හරි බිරිඳගේ හිත සතුටු කරන්නත් ඕන, බිරිඳ තමන් එක්ක කරගෙන යන්නත් ඕන. දැන් මට මෙහෙම මේ වගේ බිරිඳක් ඉන්නවා කියලා අනිත් අයට පෙන්වන්නත් ඕන. දැන් ඔහුට ලොකු අවශ්‍යතාවයක් තියෙනවා මේ සඳහා. දැන් එතකොට මේ මිනිස්සයා කියනවා, ඉතින් අපිට කොහෙන්ද එච්චර සල්ලි? මේ සල්ලි නැතුව අපි කොහොමද මේ වගේ අඳුම් ගන්න? එතකොට බිරිඳ කියනවා, මිනිස්සෙකුට ඕනකම තියෙනවා නම් මොනවද කරන්න බැරි? රජුරුවන්ගේ රාජභාණ්ඩාගාරේ ඕන තරම් තියෙන මේ වගේ අඳුම් ගියන් පස්සේ කොන්ද පණ තියෙනවනම් මිනිස්සෙකුට අරන් එන්න බැරිද? හයිය තියෙනවනම් තමන්ගේ බිරිඳට ආදරේ නම් මොනව කරන්න බැයිද? ඔයිට වඩා කැපකිරීම කරන්න මිනිස්සු ජීවිත පරිත්‍යාග කරන්න බිරිඳ වෙනුවෙන්. එතකොට ඕනකම තියෙනවනම් කරන්න බැරි මොනවද කියලා දැන් අර බිරිඳ විසින් මේ සැමියාව හොරකම් කරන්න කොළඹවන. අන්තිමට ඔහු අර ඇලීමත් එක්ක, බැඳීමත් එක්ක, තෘෂ්ණාවත් එක්ක ඔහු රාජභාණ්ඩාගාරයට හොරෙන් ඇතුල් වෙනවා. අර විදිහේ වස්ත්‍ර සොරා ගන්නට. මොකද ඔහුට බිල දී ගන්නට තරම් මුදල් නැති නිසා. දැන් බිරිඳ සතුටු කරන්න ඕනේ. මේ දැන් මේකට ලොකු අගයක් ඔහු දීලා තියෙනවා. දැන් අපි මේ අලුත් අවුරුදු උත්සවයට යන්නම ඕනේ. දැන් යන්න ඕන වුණාට දැන් බිරිඳ යන්න කැමති නැහැ. මේ විදිහේ වස්ත්‍රයක් නැත්තා. ඒ නිසා බිරිඳ සතුටු කරන්න, තමන්ගේ හිත සතුටු කරගන්න, ඒ බලාපොරොත්තුව ඉටු කරගන්න, කැමැති දේ සම්පාදනය කරගන්න දැන් ඔහු හොරකමේ යනවා. රාජපුරුෂයන්ට හසු වෙනවා. හසු වෙලා රජුණන්ට ඉදිරිපත් කරාම උල තියලා මරන්න කියලා තීරණය කරනවා. ඊට පස්සේ දැන් මව උල තියනවා. උල තිබ්බට පස්සේ දැන් යටින් ඇනිච්ච උල හිස්මුදුනේ මතුවෙලා. දැන් කපුටෝ ගිජුලිහිනියෝ අර හිස්මුදුනේ මතුවෙච්ච උල උඩ වහලා කොට කොට ඇස් ගලවනවා. දැන් අර උලේ තියපු ගමම් එක පාට මැරෙන්නේ නැහැ නේද? වේදනාව විඳලා, පීඩාව විඳලා, ලේ ගිහිල්ලා සෑහෙන දඟලලා මිය යන්නේ. දැන් ඔහු අර උලේ ඇමිනිලා ඉන්න අතරතුරේ තාම මිය ගිහිල්ලා නැහැ. අර හිස්මුදුනේ මතුවලා තියෙන උල උඩ ගිජුලිහිනියෝ වහලා කොට කොට ඇස් දෙක දැන් අර ලේ ගලනවා ඇස් වලින්, කන් වලින්, කටින්. එතකොට කොට කොට අර ඇස් ගලව ගලව කනවා. එතකොට මේ වේදනාව දරාගෙන ඔහ මොකද්ද කියන්නේ? මට මේ උල උඩ ඉන්න එකත් නෙමෙයි අමාරුව. මට මේ ගිජුලිහිනිය කොට කොට ඇස් දෙක ගලවන එකත් නෙමෙයි අමාරුව. මගේ බිරිඳත් එක්ක රතුරෙද්දක් ඇඳගෙන රතුරෙද්දක් පෙරවගෙන අලුත් අවුරුදු උත්සවයට යන්න නැති වෙච්ච එක තමයි මට ලොකුම දුක. දැන් මේ සියලු කායික පීඩා, සියලු කායික දුක්ඛයන් යට කරගෙන ඔහුගේ මානසික දුක්ඛය මතුවෙනවා. ඇයිද? ඔහු ඒ තරම්ම බලවත් අගයක්, බලවත් වැදගත්කමක් දීලා තියෙනවා අර තමන් කැමති වෙච්ච කාරණයට. එතකොට ඔහුට ඒක මහා පීඩාවක් වෙන්නේ. දැන් මේ රතුරෙද්ද නැහැ කියලා මැරෙන්නේ නැහැනේ. එතකොට අලුත් අවුරුදු උත්සවයට ගියේ නැහැ කියලා ජීවිතේ නැති වෙන්නේ නැහැනේ. නමුත් ජීවිතේ නැති වෙන මහ උවදුරකට ඔහු මුහුණ දෙනවා. කුමක් නිසාද? අර කැමති දේ ඉටු කරගන්නට. මෙන්න මේ තරම් බරපතලයි අපි මේ පොඩි දේවල් වලට ලොකු අගයක් දුන්නෙන් පස්සේ, යමක් මෙහෙමම වෙන්න ඕන කියලා කැමති වුණෙන් පස්සේ, අපේක්ෂා කළෙන් පස්සේ, තෘෂ්ණාවෙන් බැඳුනෙන් පස්සේ අපිට ජීවිත විනාශ වෙනවා තේරෙන්නේ නැහැ. සසර ගමන විනාශ වෙනවා තේරෙන්නේ නැහැ. ඒ වගේම ඒ නිසා තමන්ගේ සිත විනාශ වෙනවා තේරෙන්නේ නැහැ. එතරම්ම දැඩිව අපි ඒවා උපාදාන කරගන්නවා, බන්ධනය කරගන්නවා. එතකොට ඒක අහිමි වීම දුකක් වෙන්නේ. ඇයි? අපි දැඩිව ඒක අපේක්ෂා කරපු නිසා, ඒහා බැඳුණු නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චිත්ත පීඩා ඇතිවීමේ ප්‍රධාන හේතුවක් තමයි පියේහි විප්පයෝගෝ, ප්‍රියමනාප දේවල් අහිමි වීම. ඊළඟට දෙවනි කාරණේ තමයි අප්පියේහි සම්පයෝගෝ, අකමැති දේවල් සමග මොහු වීම. ඒ කියන්නේ දැන් මේකත් බොහෝ දෙනා හිතාගෙන ඉන්නේ අකමැති දේවල්, අකමැති පුද්ගලයෝ හමු වීම කියන එක තමයි ගොඩක් දෙනා ගන්නෙ. අකමැති පුද්ගලයෝ විතරක් නෙමෙයි, සිදුවීම්, අවස්ථා, ඒ වගේම අරමුණු, කවර හෝ දේවල් අපි ඇහෙන් දකින්න කැමති නැති දේවල් නිතර නිතර දකින්න සිද්ධ වෙනවා නම්, අපි හිතමු අසුචි ගොඩක්, මලමිනිය, ඒ වගේම බියකරු අවස්ථාවක්, ප්‍රපාතය, ඒ වගේම බියජනක සත්තු සිව්පාව, මේ වගේ අපේ මනසින් අපි ප්‍රතික්ෂේප කරන, අපි අකමැති වෙන දේවල් අපට නැවත නැවත දකින්න ලැබෙන එක මහා සිතට පීඩාවක්. ඒ වගේම කනට අහන්න අකමැති ශබ්ද ඇහෙනකොට ඒක පීඩාවක්. නාසයට ආග්‍රහණය කරන්න අකමැති ආග්‍රහණ සමහර වෙලාවට විසංජය වෙනවා. සිහිනතු ඇදගෙන වැටෙනවා ඒ ආග්‍රහණය දරා ගන්න බැරුව. ඒතරේ ආග්‍රහණේ බලවත්කම නිසා නෙමෙයි, තව සමහර අය හොතට කෙලින් ඉන්නවා. හැබැයි අර අකමැති දේ දරා ගන්න බැරි වෙනකොට සිහිසුන්සෙනවා සමහරුන්ට, ක්ලාන්ත වෙනවා. ඊළඟට සමහර ආග්‍රහණයන් දරා ගන්න බැරි වෙනකොට ඔක්කාරට එනවා. සමහර දර්ශන දරා ගන්න බැරි වෙනකොට විසංය වෙනවා. දැන් ඔය සමහරු ඉන්නේ ලේ දකින්න බෑ, අනිත් අයගේ තුවාල දකින්න බෑ, හදිසි අනතුරු දකින්න බෑ. ඉතින් අනිත් අය අපූර්වට ඒ අවස්ථාවත් එක්ක එකතු වෙලා අනිත් අයට උදව් කරනවා. මේ මිනිස්සයා ලේ දකින්නකොටම කලන්ත හැදෙනවා, සිහි නැති වෙනවා. ඇයි? ඒ තරම්ම මනසින් ඒක ප්‍රතික්ෂේප කරන, එකට ලොකු අගයක් දෙනවා. එතකොට මේ විදිහට ඇසින්, කනින්, නාසයෙන්, දිවෙන්, කයින්, සිතින් අපි අකමැති වෙන අරමුණු අපට හමු වෙනවද, මුහු වෙනවද, මුණ ගැහෙනවද? එතකොට අපේ මනස ඒවත් එක්ක දැඩිව ගැටෙන්න ගන්නවා. ඒ නිසා අපිට චිත්ත පීඩා ඇති වෙනවා. එතකොට පළවෙනි කාරණේ තමයි ප්‍රියවීම නිසායි අපට දුක ඇති වුනේ. දැන් මේ දෙවෙනි කාරණේ අපට දුක ඇති වෙන්නේ මොකක් නිසාද? අප්‍රියවීම නිසා, අකමැති වීම නිසා. මුල් කාරණේ, පළවෙනි කාරණේදී ලෝභය නිසා අපට ඒ සිත් ඇවුල ඇති උනේ. දැන් මේ ද්වේෂය නිසා, අකමැත්ත නිසා, ප්‍රතික්ෂේප කිරීම නිසා අපට මේ සිත් ඇවුල ඇති වේ. එතකොට පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ. ලෝභ ද්වේෂ නිසා අපට ගැටුම් ඇති වෙනවා. අර තුන්වෙනි කාරණේ තමයි යම්පිච්ඡං නලභති තම්පි දුක්ඛං. යමක් කැමති වෙනවා නම් එය නොලැබීම මහා දුක්ඛයක්. ඒ කියන්නේ අපි යමක් අපේක්ෂා කරනකොට, බලාපොරොත්තු වෙනකොට පින්නතුනි මේ බලාපොරොත්තු වීම තරම් මානසික දාහයක් තවත් නැහැ කියලා කියන්නට පුළුවන්. ඒ තරම් මහ පීඩාවක් වෙන මහා ලොකු දේවල් ඕන නැහැ පින්නතුනි. දැන් යම් කිසි කෙනෙක් මේ වෙලාවට එනවය කියලා පොඩ්ඩක් පාරට වෙලා බලාගෙන ඉන්නකො එහෙම නැත්නම් ගේ දොරකට වෙලා බලාගෙන ඉන්නවා. වෙලාව බලනවා එහාට මෙහාට යනවා. කෝ තාම නැහැනේ කියලා හිතනවා. මොකක් වෙලාද දන්නේ. එන්නේ නැත්නම් කෝල් එකක් දෙන්න තිබුණානේ. පරක් වෙනවා නම් කියන්න තිබුණානේ. දැන් මේ වෙලාවට එනවා කිව්වන්. එතකොට ඒක මහා පීඩාවක්. දැන් කාලේ ගත වෙන්නෙත් නැහැ. වෙලාව යන්නෙත් නැහැ. ඇයි එහෙම වෙන්නේ? අපි යම් කිසි දෙයක් අපේක්ෂා කරමින් ඉන්නවා, බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එතකොට මේ බලාපොරොත්තු වෙන්නේ ඇලීමෙන් වෙන්න පුළුවන්, ගැටීමෙන් වෙන්න පුළුවන්, කවර හෝ පදනමක වෙන්නත් පුළුවන්. හැබැයි බලාපොරොත්තුවක් ඇති වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දුක්ඛ සත්‍ය පිළිබඳ කතාවේදී පැහැදිලි කරනවා මේ ප්‍රියමනාප දේවල් නොලැබීම, අප්‍රියමනාප දේවල් සමග මොහවීම, බලාපොරොත්තු වෙන ආකාරයට දේවල් සිදු නොවීම අපට ප්‍රධාන වශයෙන් චිත්ත පීඩා ඇති කරන කාරණා වෙනවා. එතකොට අර අපේක්ෂා කරන දේවල් නොලැබෙනකොට අපට දුකක් ඇති වෙනවා, සන්තාපයක් ඇති වෙනවා, පසුතැවීමක් ඇති වෙනවා. අපි කැමති දේවල් සිදු නොවෙනකොට ශෝකය ඇති වෙනවා. ඒ වගේම නොමනාපය ඇති වෙනවා. විවිධ තත්ත්වයන් යටතේ අපේ සිත නරක් වෙනවා. එතකොට හිත නරක් වෙනවා කියලා කියන්නේ පින්නතුනි, හිත රිදෙනවා කියන්නේ හිතට පීඩාවක් ඇති වෙනවා කියලා කියන්නේ හැම විටම අකුසල මනෝභාවයක්. කුසල මනෝභාවයන්ගෙන් හිත රිදෙන්නේ නැහැ. කුසල මනෝභාවයන්ගෙන් හිත සැහැල්ලු වෙනවා, හිත සැනසීමටපත් වෙනවා, හිත සුවපත් වෙනවා, හිත නිරෝගී වෙනවා, හිත ප්‍රබහමත් වෙනවා, හිත සංසුන් වෙනවා. කුසල චෛතසික අපේ සිතේ මතුවෙනවා. එතකොට හිත නරක් වෙනවා, හිත රිදෙනවා, සිත පීඩාවටපත් වෙනවා, සිත් තැවුලටපත් වෙනවා, සිත් වේදනාවටපත් වෙනවා. මේ හැම වචනකින්ම අපි යමක් හඳුන්වනවා නම් එතන තියෙන්නේම අකුසලයක්. එතකොට ශෝකය කිව්වත්, දුක කිව්වත්, සිත් තැවුල කිව්වත්, පසුතැවීම කිව්වත්, ඊළඟට නොමනාපය කියලා කිව්වත්, කලකිරීම කිව්වත් මේ හැම තැනකම තියෙන්නේ එක්තරා විදිහක අකුසල මූලයක්. එතකොට දැන් කලකිරීම කියන එක අපි පරිස්සමින් තේරුම් ගන්නට ඕන. කලකිරනවා කියන තැන තියෙන්නේ එක්තරා අකුසල මූලයක්. එතකොට කෙනෙක් ප්‍රශ්න කරන්න පුළුවන්, දැන් එතකොට මේ සසර ගැන කලකිරීම, දුක ගැන කලකිරීම, එතන ඇත්තටම පින්නතුනේ කලකිරීම කියන වචනේ අපි පාවිච්චි කරාට ධර්මයේහි ඒ සම්බන්ධව පාවිච්චි වෙන වචනේ තමයි නිබ්බින්දති. නිබ්බින්දති කියන පාලි වචනේ තමයි කලකිරීම කියලා පරිවර්තනය කරගෙන තියෙන්නේ. නිබ්බින්දති කියන්නේ නිර්වින්දති, විඳින්නේ නැහැ කියන එක. ඒ කියන්නේ ඒකත් එක අමනාප වෙලා, එපා වෙලා, ගැටිලා, එහෙම උකටලිවීමක් නෙමෙයි එතන කතා කරන්නේ. එතන විඳින්නේ නැහැ. ඇයි විඳින්නේ නැත්තේ? ඒකේ සාරයක් නැති නිසා, හරයක් නැති නිසා, තේරුමක් නැති නිසා, අවශ්‍යතාවයක් නැති නිසා, ඒකේ වැදගත්කමක් නැති නිසා. ඒ නිසා ධර්මයේහි කලකිරීම හෝ එහෙම නැත්නම් නිබ්බිදාව කියලා හඳුන්වන්නේ nissaru bawa nisa ඒක ආස්වාදනය කරන්න නැතුව, භුක්ති විඳින්න නැතිව නොවිඳ සිටිනවා කියන එකට තමයි එතන නිබ්බින්දති කියන්නේ. ඒක තමයි කලකිරෙනවා කියලා පාවිච්චි කරන්නේ. නමුත් සාමාන්‍ය සමාජයේදී කලකිරෙනවා කියලා කියන්නේ බොහෝ විට සමාජයේ පාවිච්චි වෙන්නේ අර විදිහට රොස්සන් නැති ගතිය නිසා, අකමැත්ත නිසා, අප්‍රසන්න බව නිසා, එපා වීම නිසා ඇති වෙන දුරස් වීමක්, වෙන්වීමක් තමයි කලකිරීම කියලා හඳුනාගන්නේ. ඒ නිසා සමාජයේ සාමාන්‍යයෙන් කලකිරීමයි කියලා හඳුන්වන බොහෝ තැන්වල තියෙන්නේ අකුසල මූලයක්මයි. එතකොට අපි තේරුම් ගන්නට ඕන, අපි දැන් කාරණා තුනක් පැහැදිලි කළා. අපට චිත්ත පීඩා ඇති වෙන්නට ප්‍රධාන වශයෙන් බලපානෝ කැමති දේවල් අරමුණු නොවීම, අකමැති අරමුණු හමුවීම, බලාපොරොත්තු කඩවීම කියන කාරණා. ඒ අවස්ථාවේදී ශෝකය වෙන්නට පුළුවන්, දුක වෙන්නට පුළුවන්, පසුතැවීම වෙන්නට පුළුවන්, හැඬීම වෙන්නට පුළුවන්, වැළපීම වෙන්නට පුළුවන්, තැතිගැන්ම වෙන්නට පුළුවන්. මේ විවිධාකාරයෙන් හඳුන්වන මනෝභාවයන් හැම එකක්ම ලෝභ, ද්වේෂ මූලික කොටගෙන ඇති වෙන්නේ. ඉතින් මෝහය ඒවැතුලේ අනිවාර්යෙන් තියෙනවා. එතකොට ඒවා අකුසල ධර්ම, පාප ධර්ම හැටියටයි හඳින්වෙන්නේ, කෙලස් ධර්ම හැටියටයි ඒවා හැඳින්වෙන්නේ. දැන් එතකොට මේ හැමතැනකම එක්ක තණ්හාව තියෙන්නට පුළුවන්, එක්ක මානය තියෙන්නට පුළුවන්, එක්ක දිට්ඨිය තියෙන්නට පුළුවන්. ඒ තණ්හාවෙන් දැඩිව අල්ලා ගන්නකොට අපට කැමැත්ත නිසා මතුවෙන චිත්ත පීඩාව ඇති වෙනවා. මාන්නය නිසා ඇති වෙනකොට, මාන්නය කියලා කියන්නේ හැමතිස්සෙම මැන බලනවා. එයාට වඩා මම උසස්, එයාට වඩා මම සමානයි, එයත් එක්ක සමානයි, ඒ වගේම එයාට වඩා මම පහත්. ඒ විදිහට පුද්ගලයෙක් එක්ක හෝ ද්‍රව්‍යයක් එක්ක හෝ අවස්ථාවක් එක්ක හෝ තත්වයක් එක්ක හෝ තමන් මැන බලනවා හැමතිස්සෙම, මේ தත්වෙට වඩා මම උසස්ව ඉන්නවා, මේ தත්වයත් එක්ක සමව ඉන්නවා, මේ தත්වෙට වඩා පහත්ව ඉන්නවා. එතකොට ඔය මානය නිසා අපට බොහෝ කොට චිත්ත පීඩා ඇති වෙනවා. ඊළඟට දිට්ඨිය. දිට්ඨිය කියලා කියන්නේ දැඩිව ඉන්නවා මේ මමය, මේ ඔහුය, මට තමයි මේ බැන්නේ, මට තමයි දොස් කිව්වේ, එයා කොහොමද මට එහෙම කියන්නේ. එතකොට මේ මමත්වයෙන්, සක්කාය දිට්ඨියෙන් දේවල් දකින්න පුරුදු වෙන පස්සේ මේවා හිතේ නාම රූප ධර්ම පමණයි කියලා අපට නොයට හෙනකොට දැඩි විදිහට අපට සිත් ඇවුල් ඇති වෙනවා. එතකොට අපිට අවස්ථා වශයෙන් ගත්තහම ප්‍රියමනාප දේවල් නොලැබීම, අප්‍රියමනාප දේවල් හමුවීම සහ බලාපොරොත්තු කඩවීම කියන අවස්ථා තුන තමයි අපට චිත්ත පීඩා ඇති වෙන අවස්ථා තුන. එතකොට මනෝභාවයන් වශයෙන්, එහෙම නැත්නම් මූලයන් වශයෙන් ගත්තොත්, එක්ක තණ්හාව නිසා අපට ඒ ගැටලුව ඇති වෙලා තියෙන, එක්ක මානය නිසා අපට ඒ ගැටලුව ඇති වෙලා තියෙන, එක්ක දිට්ඨිය නිසා. එතකොට තණ්හා, මාන, දිට්ඨි කියන මේ අකුසල ධර්ම, මේ ක්ලේශ ධර්මයන් ප්‍රධාන වශයෙන් චිත්ත පීඩා ඇති කරන්නට, අකුසල් ජනිත කරන්නට, හිත නරක් කරන්න, හිත කිලිටි කරන්න බලපාන ප්‍රධාන කාරණා වෙනවා. දැන් එතකොට අද ධර්මදේශනාවේ මාතෘකාව වුණේ ඒ වගේ චිත්ත පීඩාවක් ඇති වුණහම යලි සිත යථා තත්ත්වයට පත් කරගෙන ඒකාග්‍ර කරගන්නේ කොහොමද? ඒ සඳහා අපි මොකක්ද කළ යුත්තේ? දැන් ඒ කළ යුත්තේ මොකක්ද කියලා තේරුම් ගන්න නම් මෙතන වෙන්නේ මොකක්ද කියලා අපි හඳුනා ගන්න ඕනනේ. ඒ නිසා තමයි ওই කාරණා ටික අපි පැහැදිලි කළේ. දැන් අපි කරන්න ඕන ඔය කියන සාධක, ඔය කියන මූලයන් වෙනස් කරන එකයි. දැන් කුමක් නිසාද චිත්ත පීඩාව ඇති වෙන්නේ? ඒ චිත්ත පීඩා ඇති වෙන හේතු ඉවත් කිරීම තමයි අප විසින් කළ යුතු ප්‍රධානම කාර්යය. දැන් අපි මුලින්ම කිව්වනේ අපිට යමක් පිළිබඳව, යමක් අපේ සිතෙන් අයින් කරගන්න බැරි වෙන්නේ මොකක් නිසාද? අපි ඒක එතරම්ම දැඩිව උපාදාන කරගන්න. එතකොට ඇලීමෙන් වෙන්න පුළුවන්, ගැටීමෙන් වෙන්න පුළුවන්, තණ්හාවෙන් වෙන්න පුළුවන්, මානෙන් වෙන්න පුළුවන්, දිට්ඨියෙන් වෙන්න පුළුවන්. මේ කවර පදනමක හෝ අපි එක දැඩිව අල්ලගෙන තියෙනවා. ඒ නිසා තමයි දැන් මේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු සෑම නාම රූප ධර්මයක්ම බිඳිලා අහෝසි වෙනවා. අහෝසි වුණාට දැන් අපේ මනෝභාවයයිද අහෝසි වෙන්නේ නැත්තේ? අපි එක නැවත නැවත නඩත්තු කරගන්නවා. ඒකම සිහි කරනවා. ඒකම කල්පනා කරනවා. ඒකෙම එල්ලෙනවා. එතකොට ඒක නැවත නැවත හටගන්නවා. එතකොට උපාදාන පත්‍ය භව, ඒ උපාදානය නිසා තමයි නැවත නැවත හට ගැනීම සිද්ධ වෙන්නේ. දැන් එතකොට මේක නැති කරන්න නම්, මේක දුරු කරන්න නම් මොකද්ද කරන්න ඇත්තේ? ඒකත් එක පොරාලන එක නෙමේ, එහි වැදගත්කමක් නැති බව, එය නිස්සරු බව, ඒක මේ අපි හිතන තරම් මහා බරපතල කාරණයක් නොවේයි කියන බව අපේ සිතට ඒත්තු ගැන්නුව තමයි අර දැඩි එල්බ ගැනීමෙන් අපේ සිත නිදහස් වෙන්නේ. ඒ කියන්නේ දැන් අපි හිතමු යම් කිසි, දැන් අපි මුලින් ගත් උදාහරණ ටිකම ගමුකෝ. දැන් අර බුද්ධ පූජාව තියන්න යනකොට අපිට නොසුදුසු දෙයක් සිතට අරමුණු වුණා. දැන් මේක බරපතල අකුසලයක්, මේකෙන් හානියක් වුණා, මේකෙන් ලොකු වැරැද්දක් වුණා. දැන් මෙහෙම හිතන්න යනකොට තමයි ඒකෙන් අපේ මනස බර වෙන්නේ. ඒක දැඩිව අපේ මනසේ උපාදාන වෙන්නේ, අයින් කරගන්න බැරි මට්ටමක බරපතල අර්බුදයක් වෙන්නේ අර ඇගීමක් නිසා. එතකොට දැන් අපි මොකක්ද එහෙනම් කරන්න ඕනේ? අපි හොඳට නුවණින් කල්පනා කරලා බලන්න ඕනේ. ඇත්තටම බුදුහාමුදුරුවන්ට එහෙම අසභ්‍ය විදිහට නිග්‍රහ කරන්න තරම් හැඟීමක් මට තියෙනවද? ඉතින් බුදුහාමුදුරුවන්ට මම මේ වන්දනා කරන්න යන්නේ, පූජාව තියන්න යන්නේ. එතකොට බුදුහාමුදුරන්ට එහෙම නිග්‍රහ කිරීමේ ඕනකමක්, කැමැත්තක්, අවශ්‍යතාවයක් මට නැහැනේ. එහෙනම් මේ අසභ්‍ය සිතුවිල්ලක්, අසභ්‍ය මනෝභාවයක් ආවේ ඇයි? අර සිතෙහි චපල ගතියත් එක්කලා, සිත සැලෙන ගතියත් එක්කලා. ඒ සිතේ සැලෙන ගතිය, චපල ගතිය නිසා මට අවශ්‍ය අරමුණේ සිත පිහිටුවා ගන්න බෑ. ඇයි ඒ? මම මෙතන මම කියලා කෙනෙක් නැහැ. මට ඕන විදිහට දේවල් සිද්ධ වෙන්නේ නැහැ. අදාළ හේතු ප්‍රත්‍යයන් අනුව තමයි සිද්ධ වෙන්නේ. එතකොට සිත අසංවර නිසා, සිත චංචල නිසා, සිත සැලෙන නිසා, එක අරමුණෙහි නොපිහිටන නිසා මේක එක විකාර රූපී අරමුණු සිතට එනවා. එතකොට ඒ වැහිය තරම් වැදගත්කමක් නැහැ. ඒක ඇති වෙලා නැති වෙලා යනවා. ඒතර මම මේ හිතලා බුදුහාමුදුරුවෝ කෙරෙහි ද්වේෂ සහගතව මම උන්වහන්සේට චෝදනා කරන්න හිතනවා නෙමෙයි. ඒතර අන්න එහෙම අපි නුවණින් දකිනකොට අපිට වැටහෙන්න ගන්නවා මේ ඇතිවිච්ච මනෝභාවය ගැන ඒ තරම් නිකන් දැඩි වටිනාකමක් දෙන්න ඕන නැහැ. ලොකු බරක් ඒකට දෙන්න ඕන නැහැ. ඒක මේ ඇති වෙලා නැති වෙලා යන සිතුවිලි මාත්‍රයක් විතරයි. අන්න ඒ විදිහට අපි සැහැල්ලුවෙන් දකිනකොට අර මනෝභාවය නැවත නැවත ඇති වෙන ගතිය අඩු වෙනවා. ඒක එහෙමම නිරුද්ධ වෙලා යනවා. ඒකේ දැඩිව එල්බ ගන්නෙ නැති වෙනවා. එතකොට අර උපාදානය ටික ටික ලිහිල් වෙනවා. ඇයිද? ඒකට දෙන අගය අඩු කරනකොට. අන්න ඒ වගේ තමයි යම් කිසි දෙයක් අපට ප්‍රියමනාප දෙයක් අහිමි වුණා නම් අප්‍රියමනාප දෙයක් සිදු වුණා නම් බලාපොරොත්තුවක් කඩ වුණා නම් ඒ සම්බන්ධවත් අපි දීලා තියෙන ලොකු අගය ටික ටික අඩු කරන්නට ඕන. ඒ කියන්නේ දැන් ඔන්න බිරිඳ මිය ගියා, සැමියා මිය ගියා, දරුවා මිය ගියා. දැන් මේ සම්බන්ධව අපි ලොකු බරක් දීලා තියෙනවා. අපරාද එහෙම වුනේ. ඇයි අපිටම මෙහෙම වුනේ? මොන කර්මයක්ද මේක? මෙච්චර හොඳට ජීවත් වෙලත් අපිට මෙහෙම වුණානි. අපි කාටවත් අපරාධ කරන්නේ නැහැ. අපරාධනේ අකාලේ මැරුනේ. මම හිටියානම් එහෙම වෙන්න දෙන්නේ නැහැනේ. දැන් මෙහෙම විවිධ පැතිවලින් හිත හිතා අපි අර පුද්ගලයාගේ මිය යාම නුසුදුසුයි. ඔහු ජීවත් වෙන්නයි තිබුණේ. තව ටිකක් ජීවත් විය යුතුයි. එසේ ජීවත් නොවීම නිසා ලොකු හානියක් වෙන්නේ, බරපතල පාඩුවක් වෙන්නේ. මෙහෙම හිතන්න ගිය නිසා තමයි අපට ඔහුගේ අභාවය මහා සිත්තැවුලක් බවට පත් වෙන්නේ. එතකොට එය සාමාන්‍ය කාරණයක්. මිනිස්සු මැරෙනවා. ඒ තනත්තා ගෙනාපු ආයු කාලය ඉවර වෙනකොට, කර්ම ශක්තිය ඉවර වෙනකොට අභාවයට යනවා. ඒතර ඒක අපට 100%ක් වළක්වන්නට බෑ. අපි හිතනවා මේ වෛද්‍යවරයාට පෙන්නුවා නම්, මේ වෛද්‍යවරයා චැනල් කළා නම්, මේ රෝහලට ගෙනිච්චා නම්, මම හිටියා නම් එහෙම වෙන එකක් නෑ කියලා. නමුත් ඒ අපි හිතන දේවල් නෙමෙයි පින්නතුනි සිද්ධ වෙන්නේ. දේවල් සිද්ධ වෙන්නේ ඇත්තටම ඒ හේතු සාධක වලට අනුව. දැන් අපිට මතකයි අපේ සජ්ජන සංවිධානයේ සභාපතිතුමා දිනක් අපි සමග කියපු කතාවක්. එක රෝගියෙක් ඒ රෝගියාට බරපතල විදිහේ රෝගයක් තියෙනවා. ඒ කියන්නේ ලියුකේමියා රෝගය. ඒ කියන්නේ ලේ වල සාමාන්‍යයෙන් කතා විවහාරය කියන්නේ ලේ වතුර වෙනවායි කියන. එතකොට ඒ ප්‍රශ්නය කාලයක් යද්දී බොහොම බරපතල තත්ත්වයටපත් වෙලා දැන් විටින් විට ගිහිල්ලා උපක්‍රමශීලීව ලේ මාරු කිරීම, එහෙම නැත්නම් අර මැෂින් එකක් හරහා ලේ මාරු කිරීම, ලේ පිරිසිදු කිරීම කරන්න ඕන. දැන් මේක මෙහෙම කරගෙන යනවා. දැන් මේ තැනත්තාට බරපතල අපල තියනවා කියලා ඔහු පිළිබඳව විමසන්නට, ජ්‍යොතිෂයට අනුව විමසා බලන්නට ඇවිදින් කතා බහ කරනකොට සභාපතිතුමා කියලා තියෙනවා මේ රෝගියා තව වැඩි කල් ජීවත් වෙන්නේ නැහැ. හැබැයි මිය යන්නේ මේ පවතින රෝගයෙන් නෙමෙයි. එතකොට දැන් තියෙන්නේ ලියුකේමියා රෝගය. එතකොට දැන් මෙතුමා කියනවා ආයුෂ අවසානයි, ඒ නිසා රකින්න බෑ. හැබැයි මිය යන්නේ මේ රෝගයෙන් නෙමෙයි. දැන් මේක අර ආපු මිනිස්සුන්ට එච්චර තේරුණු කාරණයක්, ඒ කියන්නේ හරියට වැටහුනේ නැහැ මොකද්ද මේ කියන්නේ කියලා. ඉතින් මේ ලෙඩේ නම් තියෙන්නේ, මේ ලෙඩෙන් මැරෙනවා, ඇරෙන්න වෙන මැරෙන්න හේතුවක් නැහැ. ඉතින් ඒකට පිළියම් මොනවද කරන්න? ඉතින් ආශිර්වාද කරන්න, මේ දේවල් කරන්න කියලා තිබුණා. නමුත් ඉතින් පහසු නැහැ මේ අවස්ථාවෙන් බේරගන්න. හැබැයි මිය යන්නේ මේ රෝගයෙන් නෙමෙයි. දැන් එතකොට මේ අය සුපුරුදු විදිහට අදාළ නියමිත දිනයට එක් කරගෙන ගියා ලේමාරු කරන්න. එතකොට ලේමාරු කරනකොට අර උපකරණයට සවි කරලා තමයි දැන් ඇඟේ තියෙන ලේ ටික පිරිසිදු කරමින් නැවත නැවත ආපහු ලේ පොම්ප කරන්න. එතකොට ඔය ක්‍රියාව කරමින් ඉන්න අතරතුරේ හදිසියේ විදුලිය එන හිටිනවා. එතකොට විදුලිය එන හිටියන් පස්සේ රෝහලේ ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙන විදුලි ජනක යන්ත්‍ර තියෙනවා. හැබැයි එදා ඒකක්වත් ක්‍රියාත්මක වුණේ නැහැ. ඒතකොට අවසානයේ මේ පුද්ගලයා මිය ගියේ ලියුකේමියා රෝගය නිසා නෙමෙයි, අර ලේ සුද්ධ කරන්නට ගිහිල්ලා විදුලිය එන හිටීම නිසා අවශ්‍ය ප්‍රමාණයට ඒ මොහොතේ ලේ ගමනාගමනය සිද්ධ කරගන්නට බැරි වුණා. එතකොට ඒක ලියුකේමියාවේ ප්‍රශ්නයක් නෙමෙයි, බාහිරින් ඇති වෙච්ච ප්‍රශ්නයක්. එතකොට අපි හිතනවා මේකට මෙහෙම කළොත් හොඳයි, මෙහෙම කළොත් හොඳයි, මෙහෙම කරානම් රැක ගන්න පුළුවන්, මෙහෙම කරානම් බේර ගන්න පුළුවන් කියලා අපි උපකල්පනය කරනවා. උපකල්පනය කළාට පින්නතුනේ ඒවා කරන්න ගියාම ඊට වඩා වෙනස් තත්ත්වයන් උද්ගත වෙන්නට පුළුවන්. දැන් අපි ඒක කරන්න හම්බ වුණේ නැතිනම් අපි හිතනවා මෙහෙම කළානම් හරියයි කියලා. එහෙම හිත හිතා තමයි අපි අර මියගිය පුද්ගලයා ගැන කල්පනා ගන්න. අපෝ මෙහෙම කළා නම් හොඳයි, මෙහෙම කළා අපිට ඒක කරගන්න බැරි වුණානේ. දැන් එහෙම හිත හිතා තමයි අර මරණයට අපි ලොකු අගයක් දෙන්නේ. ඒකෙන් ලොකු පාඩුවක් වුණේ, ලොකු අතපසුවීමක් වුණේ, අපි අතින් වරදක් වුණේ. දැන් මැරිලා ඉවරයි. දැන් මේවා ගැන ඔහොම හිත හිතා අපි සිත් තැවුල් ඇති කරගන්න. එතකොට ඒ චිත්ත පීඩාව දුරු කරගන්නට නම් අපි ඒ සිදුවීම සරල දෙයක්, සාමාන්‍ය දෙයක්, පොදු දෙයක් හැටියට දකින්නට උත්සාහ කරනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එය ලෝක ධර්මතාවයක් හැටියට දකින්නට අපි පුහුණු විය යුතු බව. දැන් බලන්නකො පටාචාරාව ගත්තන් පස්සේ දරුවෝ දෙන්න නැති වුණා, සැමියා නැති වුණා. ඇය ඒ පිළිබඳව හිතපු විදිහත් එක්ක ශෝකයෙන් උමතු වුණා. එතකොට ඇයි මට මේ තරම් විපතක් වුනේ? අපි මෙච්චර අහිංසකවනේ ජීවත් වුනේ. අපි කාටවත් කරදරයක් කරේ නැහැනේ. එතකොට ඇයි මගේ සැමියාට මෙහෙම වුනේ? ඇයි මගේ දරුවන්ට මෙහෙම වුනේ? ඇයි මටම මෙහෙම වුනේ? ඉතින් එහෙම හිතනකොට මහා ශෝකයක්. දැන් අර සිද්ධියට ලොකු අගයක් ආරෝපණය කළා. බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණාම බුදුරජාණන් වහන්සේ දේශනා කරන නැගණියන සිහිය පිහිටුවා ගන්න. සිහිය පිහිටුවාගෙන සිහිනුවණින් දකින්න. ඒතර සිහිනුවණින් දකින්නවා කියලා කියන්නේ නිකන් Tamanට හිතෙන හිතෙන හැටියට දේවල් පිළිබඳව හිතන්නේ නැතිව, තමන්ට හැඟෙන හැඟෙන හැටියට ඒවට ලොකු අගයක් ආරෝපණය කරන්නේ නැතිව ඒව දිහා බලන්නට ඕන පවතින ලෝක ධර්මයට අනුව. මොකද්ද පවතින ලෝක ධර්මය? හේතුඵල වශයෙන් මේ ආයු කාලය අවසාන වෙනකොට පුද්ගලයෙකුගේ කය අභාවයට යනවා. ඒ වගේම කර්ම ශක්තිය අවසාන වෙනකොට චිත්ත පරම්පරාව නිමාවටපත් වෙලා වෙනත් චිත්ත පරම්පරාවක් ආරම්භ වෙනවා. එතකොට ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරනවා ආශය ඉවර වුණත් මැරෙන්නට පුළුවන්, කර්ම ඉවර වුණත් මැරෙන්නට පුළුවන්. සමහරලාට ආශයයි කර්මයේ දෙකම ඉවර වෙලා මැරෙන්නත් පුළුවන්. සමහර වෙලාවට ආශත් තිබියදී කර්මයක් තිබියදී වෙනත් හේතුවක් මතුවෙලා පුද්ගලයෙක් මිය යන්නටත් පුළුවන්. එතකොට මේ ක්‍රම හතරටම කෙනෙක් මිය යන්නට පුළුවන්. එතකොට ඔය කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඔය හැම විදිහටම මේ ලෝක ධර්මතා හේතුඵල වශයෙන් ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒ ක්‍රියාත්මක වීමේ රටාව සිහියෙන් සහ නුවණින් හේතුඵල වශයෙන් අපි තේරුම් ගත්තන් පස්සේ අනේ තව ආශ තියනවානේ, ආශ තිබියදීන මිය ගියේ කියලා අපිට දුක් වෙන්නට දෙයක් නැහැ. ආශ තිබියදීත් මේ යන ක්‍රමයක් තියෙනවා. එහෙම හේතු සැකසෙනවා. තව කලක් ජීවත් වෙන්නට තිබුණනේ, කුසල් කොච්චර කළාද, කුසල් භුක්ති විඳින්න තිබුණනේ. ඉතින් කුසලයේ තිබියදීත් මේ යන ක්‍රමයක් තියෙනවා. ඉතින් මේවා අපි කොච්චර ධර්මදේශනාවලදී ඇහුවත් හිතලා තිබුණත් සිද්ධියක් සිද්ධ වෙනකොට අපිට ඒවා දිහා ධර්මානුකූලව බලන්නට බැරි වුණොත් අපේ සිත වික්ෂිප්ත වෙනවා, දුක්නසටපත් වෙනවා, ශෝකයටපත් වෙනවා, චිත්ත පීඩා ඇති වෙනවා. ඉතින් ඒ නිසා අපි ඒ චිත්ත පීඩාවට හේතු වෙච්ච කාරණේ පිළිබඳව අපිට ධර්මානුකූලව සිතන්නට අපි උත්සාහ කරනවා නම් ඒක සාමාන්‍ය සිදුවීමක්. ඒ සිදුවිය හැකි දෙයක්. ඒ අදාළ හේතු මතයි ඒක සිද්ධ වුනේ. ඒ නිසා මේ ගැන මම කලබල වුණා කියලා, මම තැවුණා කියලා, මම චිත්ත පීඩා ඇති කරගත්තා කියලා ඒ කිසිවකින් මේක වෙනස් වෙන්නේ නැහැ. මේ අදාළ හේතු ප්‍රත්‍යයන්ට අනුව සිදුවෙච්ච සිදුවීමක් කියලා අපිට හේතුඵල වශයෙන් ඒ සිද්ධිය දකින්නට පුළුවන් නම් අන්න ධර්මානුකූලව දැක්කා වෙනවා, සිහිනුවණින් දැක්කා වෙනවා. එතකොට අර අපි හැඟීම් බරව ඒකට ආරෝපණය කරලා තිබිච්ච අනවශ්‍ය අගය, දැඩි උපාදානය අපේ සිතෙන් නිදහස් වෙනකොට අපට අමුතුවෙන් ඒක අමතක කරන්න දඟලන්න ඕනේ නැහැ. ස්වභාවිකවම අපේ මනසින් ඒක ගිලිහියන්නට පටන් ගන්නවා. අපි අමතක කරන්න කියලා දැන් ගාද්දනා කරන්න උත්සාහ කරන්නේ අම්තුනේ මට මේක අමතක කරගන්න බෑනේ, මං සෑහෙන්න උත්සාහ කළා අමතක කරන්න. අමතක කරන්න කියලා උත්සාහ කරනකොට ඒකම මතක් වෙනවා. එයි දැන් මේක අමතක කරන්න ඕන කියලා හිතනකොට ඒකමනේ අපට අරමුණු වෙන්නේ. ඒ නිසා අමතක කරන්න දෙඟලීම නිෂ්ඵල කාරණය. අමතක වෙන්න ඉඩ හරින්නට ඕන. ඒ කොහොමද? ඒක නැවත නැවත මතක් වෙන්නට හේතු වෙන හේතු අවම කරන්නට ඕන. ඒක නැවත නැවත මතක් වෙන්නේ ඒකට ලොකු අගයක් දීලා තියෙන නිසා. ඒකට ලොකු බරක් දීලා තියෙන නිසා. ඒක දැඩිව උපාදාන කරගෙන ඉන්න නිසා. ඉතින් උපාදාන කරගන්නට බරක් දෙන්නට හේතු වෙච්ච මනෝභාවයන් අපි සැහැල්ලු කරගත්තොත් ඒවා ඇතිවීමේ හේතු වෙනස් කළොත් තව දුරටත් ඒක අපේ සිතට මතුවෙන්නේ නැහැ. අන්න ඒ නිසා හේතුඵල වශයෙන් මොන හේතුවක් නිසාද මේක නැවත නැවත සිහිපත් වෙන්නේ? ඇයිද මට මේක අමතක කරන්න බැරි වෙන්නේ? ඒ විදිහට කල්පනා කරලා ඒ මූල හේතුන් වෙනස් කළොත් අපිට බොහෝ දේවල් සැහැල්ලුවෙන් අත්හැර දමන්නට පුළුවන්. එතකොට අපේ මනස හුඟක් සැහැල්ලු වෙනවා. පින්නතුනි, පැවිදි වෙච්ච මුල් අවදියේදී භාවනා කරන්න ඕන කියලා උත්සාහ කරනකොට අපට දැනෙච්ච ප්‍රධාන කාරණයක් තමයි එක මොහොතක්වත් සිත එකඟ කරන්නට බෑ. ඒ අරමුණක තියාගන්නට බෑ. ඒ තරම්ම වික්ෂිප්තයි. එතකොට හැමදාම අපි ඇහුවේ, සෙව්වේ, විමසුවේ හිත එකඟ කරගන්නේ කොහොමද කියලා. නමුත් එක එක්කෙනා එක එක ක්‍රම, එක එක ගුරුවරු කියා දුන්නා. ඒ කොයිවා කළා වුණත් ඒ තරම් සාර්ථක බවක් දැනුන්නේ නෑ. අවසානයේ අපිම හොයන්නට ගත්තා ඇයි ඒව අසාර්ථක වෙන්නේ? එතකොට හොයන්නට ගත්තා මොකද්ද මට තියෙන ප්‍රශ්නේ? ඇයි මගේ හිත එකඟ වෙන්නේ නැත්තේ? අන්න එහෙම හොයනකොට හැබෑවට දැනෙන්න ගත්තා මගේ හිත එකඟ වෙන්නේ නැත්තේ මම මේ අනවශ්‍ය දේවල් වලට ලොකු වගයක් දීලා තිනවා. ඒව නැවත නැවත හිතට එනවා. එතකොට ඒ අනවශ්‍යම දේවල් වලට දෙන අගය අඩු කළාම ඒවත් ඉතින් බැහැර වෙලා යනවා. අපේ හිත අවශ්‍ය අරමුණෙහි පිහිටවන්නට පුළුවන්. දැන් ওই දරුවෝ විභාගයකට පාඩම් කරනකොට අපි කියන්නේ පත්‍ර කියවන්න යන්න එපා, නවකතා කියවන්න යන්න එපා, සින්දු අහන්න යන්න එපා, ටෙලිනාටි චිත්‍රපටි බලන්න යන්න එපා. ඒවට වැඩිපුර කාලයක් දෙන්න එපා. මොකද මනසේ වැඩි යැගීමක් තියෙන්නේ, වැඩි තනක් තියෙන්නේ ඒවට නම්. ඒව තමයි මනසේ රැවපිලි රැවදෙමින් මතුවෙන්නේ. අර අද්දෙන කටයුතු නෙමෙයි. විභාගයට ගියහමත් සින්දු මතක් වෙනවා, චිත්‍රපටයේ සිදුවීම් මතක් වෙනවා, නිසා පාඩම් කරපුවා මතක් වෙන්නේ නැහැ. ඇයිද? ඒකට නෙමෙයි වැඩි තනක් දීලා තියෙන්නේ අනවශ්‍ය ඕපදූපවලට. එතකොට ඒව අඩු කරපු තරමට, ඒව දෙන වැදගත්කම අවම කරපු තරමට අමුතුවෙන් අමතක කරන්න දඟලන්න ඕනේ නැහැ. ඒව මනසින් ගිලිහිලා ගිහිල්ලා අපි වැඩි වැදගත්කමක් දෙන දේ ඉස්මතු වෙන්නට පටන් ගන්නවා. එතකොට අපිට සිත එකඟ කරන්න ඕන, සිත සැහැල්ලු කරන්න ඕන, ඒකට මුල් තැන දීලා අර අනවශ්‍ය දේවල් වලට වැඩි බරක් දීලා තියෙන, වැඩි අගයක් දීලා තියෙන දේවල් වලින් සිත නිදහස් කරගන්න නම් ඒ දීලා තියෙන අගය අඩු කරන්නට ඕන. ඒ වැදගත්කම අඩු කරන්න ඕන. එතකොට අමුතුවෙන් අමතක කරන්න දඟලන්න දෙයක් නැහැ. ඉබේම සිත ඒ වයින් නිදහස් වෙනවා. ඊළඟට අපි උත්සාහ කරන්න ඕන හේතුඵල වශයෙන් දකිනවා වගේම ත්‍රිලක්ෂණ වශයෙන්, කියන්නේ අනිත්‍ය වශයෙන්. මේ හටගන්නා නාම රූප ධර්ම සියල්ලක්ම වහා බිඳී යනවා. ඒතර මට ඇති වෙච්ච මේ චිත්ත පීඩාව විතරක් සදාකාලික වෙන්න විදිහක් නැහැ. ඒකත් අනිත්‍යයි. ඒක අනිත්‍ය නම් ඇයි මේ බොහෝ වෙලා තියෙන්නේ? ඒක බොහෝ වෙලා තියෙන්නේ මම නැවත නැවත ඒක අරමුණු කරන නිසා. ඉතින් මම ඒක අරමුණු කරන්නේ නැතුව ඉන්නවා නම් ඒ ඇතිවෙච්ච චිත්තචෛසික ධර්මයන් අභාවයට ගියන් පස්සේ එහි නැවත සිත්තැවුලක් ඉතිරි වෙන්නේ නැහැ. ඒතකොට ඇයිද මට ඒක අමතක කරන්න බැරි? ඒකට වැඩි අගයක් දීලා තියෙන නිසා. ඒ වැඩි අගයක් දීලා තියෙන්නේ ඇයි? මම මේ විදිහට හිතපු නිසා. එහෙම හිතුවේ ඇයි? තණ්හාව, මානය, දිට්ඨිය නිසා. මෙන්න මේ විදිහට ගැඹුරට ගැඹුරට හේතුඵල වශයෙන් සිතන්නට ඕන, ත්‍රිලක්ෂණ වශයෙන් දකින්නට ඕන, අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, ඒ වගේම අනාත්ම. අනාත්ම කියලා කියන්නේ මගේ කැමැත්තට අනුව මේවා පවතින්නේ නැහැ. මම හිතනවා මම කැමති දේ වෙන්න ඕනේ. නමුත් එහෙමම වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි දේවල් කැමති විදිහට සිද්ධ වෙනවා, අකමැති දේවලුත් සිද්ධ වෙනවා. ඒ අකමැති දේවලුත් සිද්ධ වෙන්නේ ඇයි? මගේ කැමැත්තට අනුව නෙමෙයි ලෝකෙ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. ඒතොර අකමැති වුණා කියලා එක නොවී තියන්නේ, කැමැති වුණා කියලා එක සදාකාලිකව තියන්නේ, මම බලාපොරොත්තු වුණා කියලා ඔක්කොම ඉටු වෙන්නේ නැහැ. ඇයි? මගේ රුචි අරුචිකම් මත නෙමෙයි ලෝකෙ දේවල් දෝලණය වෙන්නේ, අදාළ හේතු ප්‍රත්‍ය මත. එහෙමනම් යමක් වෙන්න ඕන නම් ඒක අවශ්‍ය නම් ඊට අදාළ හේතු ජනිත කරනවා විනා කැමැත්ත විතරක් තිබුණයි කියලා පළක් නැහැ. මොකද සියලු සංස්කාර ධර්මයන් අනාත්ම ධර්ම නිසා. ඒ වගේම චතුරාර්ය සත්‍ය වශයෙන්. චතුරාර්ය සත්‍ය වශයෙන් නැහැ. හේතුඵල වශයෙන් දකින්න, ත්‍රිලක්ෂණ වශයෙන් දකින්න, චතුරාර්ය සත්‍ය වශයෙන් දකින්නවා කියලා කියන්නේ යම් ගැටලුවක් තියෙනවා නම් ඒකට අදාළ හේතුවක් තියෙනවා නම් ඒ හේතුව වෙනස් කළාම ඒ ගැටලුව निराකරණය කරන්න පුළුවන්. අන්න ඒ දැක්මත් එක්කලා අපිට සිත අවදි කරන්නට පුළුවන් නම් අර නිතර සැලෙන චපල සිත එක අරමුණක පවත්වන්නට බැරි සිත හරියට හීවඩුවේ අර ඊතලයේ සකස් කරනකොට එහි ඇදපළුදු වෙනස් කරලා දුරු කරලා හරියට ඍජුව ඉලක්කය වෙත හඹා යන හීයක් නිර්මාණය කරන්නාසේ අපට අවශ්‍ය අරමුණෙහි හරියට ඉලක්කගත කරලා සිත පිහිටුවන්නට පුළුවන් අර අනවශ්‍ය බාහිර දේවල් ඉවත් කරන්නට දක්ෂ වුණොත්. ඉතින් එහෙම ඉවත් කරන්නට නම් අපේ සිත දැඩිව යමක එල්බගන්නේ කුමක් නිසාද, කවර හේතු නිසාද, ඒ හේතු හඳුනාගෙන ඒවා වෙනස් කරන්න පුළුවන් කියන විශ්වාසය ඇති කරගෙන ඒ සඳහා මා කුමක් කළ යුතුද කියන මේ චතුරාර්ය සත්‍ය න්‍යාය අනුව, එහි පියවර අනුව අපේ සිත පුහුණු කළොත් උජුම් කරෝති මේදාවේ ඒ ඥානවන්ත තැනැත්තා තමන්ගේ සිත අර හීවඩුවා ඊතලයේ ඍජු කරන්නා වගේ ඍජු කරලා අවශ්‍ය අරමුණෙහි පිහිටවා ගන්නට දක්ෂ වෙනවයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඉතින් මේ කාරණා සිහියේ පවත්වාගෙන තම තමන්ගේ ශක්ති ප්‍රමාණය ඒ සිතේ මතුවෙන දුබලකම් ඇතිවීමේ හේතු සාධක හඳුනාගෙන හේතුඵල වශයෙන් දකිමින්, ත්‍රිලක්ෂණ වශයෙන් දකිමින්, චතුරාර්ය සත්‍ය වශයෙන් සිත පුහුණු කරමින් ඒ දුබලතා දුරු කරගෙන කුසලයේහි කුසල ආරම්මණයෙහි ඒකාග්‍ර කරන්නට උත්සාහවත් විය යුතුයි. ඒ සඳහා මේ සුද්ධහම් කරුණ හැම දිනාටම මහෝපකාරී වේවා කියලා අපි ආශිර්වාද කරමු. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකීය ඥාතීන්ටත් ඔබ අප හැම දිනාටමත් බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ ශ්‍රීමති ඇල්ලේපොළ මහත්මිය, තරිඳු සහ දිනිඳු ආදරණීය පුතණවරුන් සහ උපේන්ද්‍ර ඇල්ලේපොළ සහෝදරයන් විසින්. මීට මාස 7කට පෙර පරලොව සැපත් විශ්වබන්දු ඇල්ලේපොළ මැතිතුමන්ගේ මාර්තු මාස 1වැනි දිනට එදෙන 70වන ජන්මදිනය නිමිති කොටගෙන එතුමන්ට පුණ්‍යානුමෝදනා කිරීමක්, එවැගේම මීට වසරකට පෙර පරලොව සැපත් විශ්වබන්දු ඇල්ලේපොළ සහ උපේන්ද්‍ර ඇල්ලේපොළ යන මහත්වරුන්ගේ ආදරණීය මෑණියන් වන රූපා ඇල්ලේපොළ මාතාව ඇතුළු පවුලේ මීගිය සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා කිරීම, දේශකයන්න් වහන්සේ ඇතුළු සැමට ආශිර්වාද කරමින් අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන සම දිනාට ධම්ම සම්න්නට අවකාශ සැලැස්වීම ධර්ම දානමය පින්කම, තම තමන් ධර්ම ශ්‍රවණය කිරීම ධර්ම ශ්‍රවණමය පින්කම, මේ දෙආකාර කුසලයෙන් ප්‍රඥාව දියුණු කර ගන්නට හේතු වෙනවා. මේ ਸਰව ප්‍රකාරයෙන් සිදු කරගත් සියලු කුසල් ලෝකයේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන, පින තුන ආරක්ෂා කරන, ඉන්ද්‍රාදී සියලු පින් කැමති දෙවි දේවතාවෝ දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා. සම්බුද්ධ ශාසනයත් මනුස්ස වර්ගයාත් චිරාත් කාලයක් එහෙන් ආරක්ෂා කෙරෙත්වා. දායකත්වයේ දන්න පින්වත්තුන් ඇතුළු හැම දිනාටම දෙවියන්ගේ ආශිර්වාදයෙන් නොමදව සැලසේවා. දෙවියෝත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්. මීට මාස 7කට ඉහතදී පරලෝස සැපත්තුණු විශ්වබන්දු ඇල්ලේපොළ මහත්මයාටත්, ඒ වගේම එතුමන්ගේ ආදරණීය මෑණියන් වන රූපා ඇල්ලේපොළ මාතාව ඇතුළු මිය පරලෝකීය සියලු ඥාති හිත මිත්‍රාදීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දිනාගෙම භව ගමන සුවපත් කරගනිත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්. ඔබ අප හැම දිනාටම මේ උදාර කුසලයේ මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා. සසර වාසය කරන තාක් නරක ආදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකට පත් නොවීම පිණිස, කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා. බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. හැම දිනාටම තෙරුවන් සරණයි.